Saya literal dan mepah dari mas kamban den. Kamma sutre kila sutre ak me posun poe dawse garu alawe anumudasi swamin wansi deshana kala me ekedi yara nau purana karma kila terukala dunna ekianne ara කතපංච භික්කවේ පුරාණ කම්මං චක්කුම් භික්කවේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතීතං වේදනීයං දට්ඨබ්බං කියලා ඒ වගේ අනිත් ඉන්ද්‍රියටත් එහෙම තේරුම් කරලා දුන්නා. එතකොට මේ විශේෂයෙන් සකස් වුණා කියන එක තමයි ඒකෙදි පෙන්නුවේ. එතකොට මේ දට්ඨබ්බං දැන් මේකේ මම තේරුම් ගත්ත විදිහට මේ ඇහැ කියන එක විශේෂයෙන් සකස් දැනගැනීම අර දැනගැනීමෙන් පස්සේ තමයි මේ අර අபிසංකත අபிසංචේතේත බව දැනගන්නේ කියලා පොඩ්ඩක් ඔබතුමා කරුණා කළා පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි.
මොකද දැන ගැනීම එන්නේ
අபிසංකත බව අபிසංචේත බව දැනගන්නේ මේ දැනගැනීමෙන් දැනගැනීමට පස්සේ තමයි අරක අරහෙම මෙහෙම තමයි වෙලා තියෙන්නේ කියන එක අවබෝධ වෙන්නේ කියලා. ඇහැ චක්කුව
ඒක මෙහෙම ගන්න ඉස්සෙල්ලා පස්සේ කතාවක් නෙමෙයි. අபிසංචේතයිත බවම අபிසංචේතයිත කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි මේ. චේතනාවක් එනවා. හිතක් එනවා නේද? චේතනාව සකස් වෙනවා කියන්නේම ඒක එක්කම පෙරපසු නොවී තියෙන කතන්දරයක්. සකස් වීම කියන එක. ඒකම තමයි චේතයිත කිව්වත් සිතෙන් සදීමක් කිව්වත් අபிසංකතන සකස් කිරීම විශේෂයෙන් සකස් කිරීම කිව්වත් ඔක අර දැන් කාලෙකට දාලා හිතන්න යන්න එපා. ඒක තමයි අපි කරන වැරද්ද. ඉස්සෙල්ලා මොකක් හරි තියෙනවා ඊට පස්සේ හදනවා එහෙම කතාවක් නෙවෙයි. නැත්තම් මේ හිත හැදෙනවා ඊට පස්සේ ඒක ගැන හිතනවා එහෙම කතාවක් නෙවෙයි. ඒ අපි හිතන ආකාරයනේ ලෝකෙට අයිති විදිහෙන්.
ලෝකෙට පුරාණ කියන කොටයි එහෙම අදහස ආවේ.
ඒක තමයි. දැන් පුරාණ කියන කොටත් අපි හිතනවා මේ අතීත එකක් කියලා. එහෙම කතාවක් නෙවෙයි. හරි. අතීත කියන භාෂා ව්‍යවහාරයක් තියෙනවනේ.
එහෙම.
දැන් අපිට මේකට කියන්න පුළුවන් අතීත කර්ත. හැබැයි මේ අතීතයට ගියා නෙවෙයි.
එහෙම.
දෙන නම. හරි. එතකොට අතීත කර්ම කියන්නේ මොකද්ද කියලා ඊළඟට විස්තර කරනවා. හරි නැත්නම් අපි හොයාගන්න. අපි හිතන අතීත කර්මය ඔතෙන්ට දාලා හරියන්නේ නැහැ. මම මේ කලින් කරපු කර්මය කියලා මේ ඒ අපේ අදහසනේ. දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනි දේ මතක තියාගන්න වචන අලුතෙන් හොයාගත්තේ නැහැ. ඒ භාවිතා කරන කතා කරන භාෂාවෙන් තමයි ධර්ම දේශනා කරන්නේ. හරි. අපි භාවිතා කරන භාෂාවකින් කියා දෙන්න වෙන්නේ. අපි භාවිතා කරන භාෂාවේ ලෝකෙට අයිති දේවල් වලින් තමයි අපේ භාෂාව හැදිලා තියෙන්නේ. හැම වචනයකම ලෝකේ තියෙන දෙයක් සම්බන්ධ වෙනවානේ. එතකොට ඒ බුදු කෙනෙක් ඒ භාෂාවම පුද්ගලයා යොදාගන්න භාෂාවම උදව් කරගෙන ඈතර වීම ලෝකෙන් ඈතර වීමනේ අදහස දෙන්න හදන. ඒ වචන ටික ඇහෙනකොට අපිට ලෝකේ තියෙන අදහස් ටික එනවා. ඒක භාෂාර්ථය. අපි කතා කරන මොනවා හරි කියුවහම අපිට දැන් කෝප්පේ කිව්වොත් ලෝකේ තියෙන කෝප්පයක් අපිට එනවනේ. ඒ වුණාට බුදු රජාණන් වහන්සේ ඕ වචනම පාවිච්චි කරනවා මොකටද? අපි දන්න ලෝකයෙන් ඈතර වෙන විදිහකට ගේන්න. අනේ ඒ ප්‍රඥාව වඩන්නයි වචන ටික කියන්. ඇතුව වචන ටිකේ ඒතර වීම නෑ. වචන ටිකේ තියෙන්නේ අපේ භාෂාර්ථෙනි, ලෝකෙට අයිති දේ සම්බන්ධයන්. එතකොට අර දැන් මිරිඟු ජලයේ පීනනවා කිව්වහම මිරිඟුව ලෝකේ තියෙන දෙයක්, ජලය ලෝකේ තියෙන දෙයක්, පීනනවා කියන්නේ ලෝකේ තියෙන දෙයක්. හරි.
එහෙමයි.
හැබැයි සම්පූර්ණයෙන් මිරිඟු ජලයේ පීනනවා කියන එකේ අර්ථය මොකක්ද?
ඔව්, මේක මේ වෙන්නේ නැති දෙයක් කියන එක නේ, ඒක විය නොහැක්කක් කියන එක.
ඔව්, ඒ විය නොහැක්කක් කියන එකේ මිරිඟුව තියනවාද?
නෑ, මිරිඟුව නෑ.
ජලය
ජලයක්
තියනවාද?
නෑ.
පීනනවා කියන එක තියනවාද?
එහෙම එකකුත් නෑ.
අන්න ඉතින් බලන්න, ඒ වචන වලින් අපිට ආපු තේරුම් එකක්වත් නැහෙනි. මිරිඟු ජලයේ පීනනවා. හරි. මිරිඟු ජලයේ පීනනවා වගේ කියලා කිව්වහම අපි මිරිඟුව කියන්නේ මේක. හරි, මිරිඟුව කියලා අපිට ලෝකෙට අයිති අදහසක් තියෙනවා. ජලය කියලා ලෝකෙට අයිති අදහසක් තියෙනවා. පීනනවා කියනකොට අපි දන්නවා පීනනවා කියන්නේ මේකයි. එතකොට ඔය හැම ලෝකෙට අයිති භාෂාවක් කියන්නේ හැම වචනෙටම ලෝකෙට අයිති දෙයක් තියෙනවා. එතකොට ඒ වචනමනේ පාවිච්චි කරන්න වෙන්නේ දැන් මේ ලෝකෙන් ඉතර වෙන අර්ථයක් දෙන්න.
එහෙමයි.
එතකොට මේ බුදු කෙනෙක් පෙන්වන අර්ථය දකිනවා කියන්නේ අපි දන්න සේරම අයින් වෙනවා. දැන් අපි දන්න ලෝකෙට අයිති දේවල්. එතකොට අපි දන්න එකකටවත් ඔය කියන එක ගැලපුවොත් එහෙම බුදු කෙනෙක් පෙන්වන අර්ථය ඇහෙන්නේ නැහැ.
එහෙමයි.
අනවක හොඳට මතක තියාගන්න. අපි දන්න වචනවල තේරුම් එකක් හරි මෙතෙන්ට සම්බන්ධ කළොත් බුදු කෙනෙක් පෙන්නන අර්ථය ඇහෙන්නේ නැහැ. මොකද බුදු කෙනෙක් පෙන්නන්නේ ලෝකයා දන්න අර්ථය නෙවෙයි, බුදු කෙනෙක් පෙන්නන්නේ ලෝකයා දන්න අර්ථය නෙමෙයි, මේකම පාවිච්චි කරලා ඒ දන්න දේ ඉක්මවා යන දැක්මකට ගේන්න. ලෝකය ඉක්මවා යන දැක්ම, ඒකට කියනවා ලෝකෝත්තර දැක්ම කියලා. අපේ අදහසක් දාපු ගමන් ලෝකෙට අයිති එකකට ගලපන. එතකොට බුදුදහම නෙවෙයි. අපි දන්න එකක් ගලපපු ගමන් බුදුදහම නෙවෙයි. ඒ ලෝකයාගේ භාෂාවයි. බුදු කෙනෙක් ඒ භාෂාවම යොදා ගන්නා ලෝකෙන් එතර වෙන ලෝකෝත්තර දහමක් පෙන්වලා දෙන්න. හරි.
එහෙම පැහැදිලි. පැහැදිලි.
වචන ටික ඇහෙනකොට අපිට පුරාණ කර්ම කියනකොට අපි දන්න අර්ථෙ මොකද්ද? අතීතේ කරපු කර්මයක්. පුරාණ කර්මයක්, අතීත කර්මයක්. එතකොට දැන් ලෝකෙට අයිති අර්ථය මොකද්ද? අතීතේ කවුරු හරි ඉඳලා කර්මයක් කරලා තියෙනවා. අතීතේ කවුරු හරි ඉඳලා කර්මයක් කරලා තියෙනවා කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වන අර්ථයද ලෝකෙට අයිති අර්ථය?
ලෝකෙට, ලෝකයේ අදහස්.
අන්න ඒක අපේ අදහසට අපි අර ඇහෙන එක ගැලපුවා. ඉස්සෙල්ලා ඒක කරන්න ඕන. මිරිඟු ජලයේ පීනනවා කියනකොට මිරිඟුව කියන එකේ තේරුම දැනගන්න ඕන, ජලය කියන එකේ තේරුම දැනගන්න ඕන, පීනනවා කියන එකේ තේරුම දැනගන්න ඕන. නැත්නම් භාෂාව දන්නේ නැත්නම් එතනින් එහාට හිතන්නවත් බෑනේ.
බෑ, එහෙමයි.
එතකොට අපි යන්ට දැන් අපි දන්න දේවල් ටිකේ බලනවා, ඇයි මේ වගේ වචන ටිකක් යදාගත්තේ, මොන අර්ථයක් පෙන්වන්නද? දැන් මේ පෙන්වන අර්ථය අපි දන්න අර්ථේ නෙවෙයි. නැතනම් එනක තියෙනවා. දැන් අපි දන්න අර්ථයක් තියෙනවා, මිරිඟුව තියෙනවා, ජලය තියෙනවා, පීනනවා. හැබැයි මේ කියන එකේ මුළු අර්ථය මොකද්ද? මිරිඟුව ගැනවත් නෙවෙයි කිව්වේ, ජලය ගැනවත් නෙවෙයි කිව්වේ, පීනනවා ගැනවත් නෙවෙයි කිව්වේ. මේ නිකන් වෙන්න බැරි ස්වභාවයක් නේ, හිස් බව. ඒ නොහැ කියන එක පෙන්වන්න ඒ කරුණු තුන යොදාගත්තා. එතකොට මේ මිරිඟුව ගැන කතා කළත් නෙමෙයි, ජලය ගැන කතා කළත් නෙමෙයි, පීනනවා ගැන කතා කළත් නෙමෙයි. හැබැයි ඒ වචන තුනම යොදාගෙන වෙන අර්ථයක්, ඊතර වෙන අර්ථයක් මතු
කරගන්නවා.
හරි. එතකොට දැන් බලන්න ඔය නව කර්ම පුරාණ කර්ම කියනකොටම අපිට ඇවිල්ලා ඉවරනේ අර්ථේ.
එහෙමයි.
ඒ මොකද අපි සිංහල දන්න හින්දා නව කර්ම කියන්නේ අලුත් කර්ම, පුරාණ කර්ම කියන්නේ පරණ කර්ම නේද?
එහෙම පැහැදිලි.
සිංහල භාෂාර්ථනේ ඕක. දැන් බුදු කෙනෙක් අපිට ඔය මේ ලෝකේ තියෙන දේවල් උගන්වන්න මේ ඇවිල්ලා නෑ.
එහෙම.
අපි දන්න එක ඒ වැරද්ද පෙන්නලා ඇත්ත ඇත්ත කියන්නේ යථාභූත ස්වභාවය පෙන්නලා දෙන්න තමයි බුදු කෙනෙක් ගහම දෙන්නේ. ඇත්ත කියන්නේ අපි දන්න එක නෙවෙයි. යථාභූත ස්වභාවය කියන්නේ අපි දන්න එක නෙවෙයි.
එහෙම.
අපි මේ ලෝකේ දන්නවා කියන්නේ මෝඩකම නොදන්නක. අඥාන. හරි.
එහෙම.
එකකට ඕනේ සත්‍ය ස්වභාවය නැත්නම් යථාභූත ස්වභාවය තමයි බුදු කෙනෙක් මතු කරලා දෙන්නේ. ඒක අපි දන්න එක නෙවෙයි. අපි දන්න එකට ගැළපුවා කියන්නේ තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කළා. ලෝකෙට අයිති මොකද්ද කියන. ඒ ඒ නොදන්නකම. අවිද්‍යාව. ඒකට තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. දැන් අපි දන්නවා කියන එක අවිද්‍යා පත්‍ය සංඛාරා. හරි.
එහෙනම්
අපි ලොකුවට දන්නවා කියන එකට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔය මෝඩකමමයි. ඔය මෝඩකම තමයි දන්නවා කියලා පෙන්නන්නේ. ඒක ගැනනේ අපි ලොකුවට කතා කරන්නේ. දැන් දන්නවා කියන එක මෝඩකම නම් දැන් කතා කරන්න හිතෙයි. දැනගත්තු. ඒක හරියට දැන් අර බල්ලා වතුරට ඉදලා බල්ලා ගැන අනිත් බල්ලන්ට විස්තර කරනවා. ඕගොල්ලෝ දන්නේ නැහැ නේ මම දන්න අර බල්ලා එහෙම අලුත් බල්ලෙක් ඇවිල්ලා කියලා ලොකුවට විස්තර කරනවා. දැන් එයා දන්නේ නැහැ නේ එයා දැනගත්තේ මෝඩකමටයි කියලා.
එහෙමයි.
එයා දැනගත්තේ මෝඩකමටයි කියලා එයා දන්නේ නැහැ. ඉතින් එයා අනිත් අයට වහා ලොකුවට පුරාජේරුව කියෝ කියෝ ඉන්නවා. ඕගොල්ලෝ දන්නේ නැහැ මං දන්නේ. එතකොට තමයි ඔය කියවන්න ඕන. එතකොට මේ කියෝනවා කියන්නේ මොකද්ද බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සංඥාවේ විපාකේ. සංඥාවේ විපාකේ ව්‍යවහාරය.
එහෙමයි.
සංඥාවේ විපාකය තමයි අපේ කතාව ව්‍යවහාරය. ඒ සංඥාව කියන්නේ මොකද්ද? මිරිඟු. නැත්ත
පෙන්නනවා. එහෙමයි.
සංඥාව කියන්නේ මිරිඟු.
මිරිඟු එහෙම.
සංඥාව විස්තර කර කර ඉන්නා මෙන්න මෙන්න මන් දන්නවා කියලා. ලෝකේ.
එහෙමයි.
හරි.
එහෙමයි පැහැදිලි.
දැන් අපි මිරිඟුව මිරිඟුව විදිහට දකින්න සංඥාව මිරිඟුව විදිහට දකින්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ ඔය වචන වලින්ම පෙන්නලා
දෙන්නේ.
ඒ තමයි මං කියන්නේ වතුරේ බල්ලා විදිහට දකින්න ක්‍රමයක් අපි කියා දෙන්න ඕනනේ අරුගේ මෝඩකම නැති වෙන්න නම්.
එහෙමයි.
ඉන්න බල්ලා. ඒ වගේ අපිට අපි ඉන්න මේ දන්නවා කියන මෝඩකම සංඥාව මිරිඟුව ඇත්ත කරගෙන මේ ලෝකයක් හදාගෙන ඉන්න මෝඩකම පෙන්වන්න බුදුහාමුදුරුවෝ ඒ වචනම යොදාගෙන කියා දෙනවා. හැබැයි මේක ප්‍රඥාවන්තයාට විතරයි.
එහෙමයි.
මෝඩ කෙනෙකුට මේ තමන් දන්න එකෙන් එහාට යන්න බෑනේ මෝඩකමට.
එහෙමයි.
ඒක ප්‍රඥාව තියෙන කෙනෙකුට විතරයි මේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවෙන් මේක හෙව්වොත් පවා ගන්න පුළුවන්.
එහෙමයි.
ඔන්න ඔය අදහසත් එක්ක දැන් ගන්න ඔය පුරාණ කර්ම කියන්නේ දැන් අපිට නම් අතීත. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කාලයක් ගැනද ලෝකයක් ගැනද බුද්ධලෙහෙක් ගැන ඒකක්වත් නෙමෙයි
නේද?
අපි අනාගත වර්තමාන කාලයක් ගැන කියා දෙන්න බුදු කෙනෙක් ඕනේ නැහනේ. ඒක මේ ඕන හිතන්න පුළුවන් කෙනෙකුට හොයාගන්න පුළුවන්. ඒ හොයාගන්නේ භාෂාර්ථේ ලෝකෙට අයිතිය. හරි. ඔන්න වයින් එතර වෙන විදිහ ඔය වචනම යොදායි. දැන් අපි පුරාණය ගැන මොකක් හරි කතාවක් කියදුවා නම් ඒක යොදලමනේ ඒකෙන් එතර වෙන හැටි කියා දෙන්න
තියෙනවා.
එතකොට ලෝකයාට ව්‍යවහාරයක් තමයි පුරාණ කර්මය. ලෝකයාට ව්‍යවහාරයක් නව කර්මය. ඒ ලෝකයාට කියනකොට ඒ වචන වලින් කියන්න. හැබැයි මේ අර්ථය කියනකොට තේරුම් ගන්න දැන් ඒකට දාලා අපිට හිතන්න බෑ.
එහෙමයි.
මේ අතීත කරපු කර්මයක් ගැනයි මේ කියන්නේ කියලා හිතුවොත් අර ඊතර වෙන අදහසට එන්නේ නෑ. හරි?
එහෙමයි.
ඒ හින්දා අපි ඔය කියන හැම වචනයක් එක්කම නෑ අතීත කර්ම නව කර්ම කියලා වර්ග කරන්න කලින් මොකක්ද ඔතන කිව්වේ? කර්මය කියන්නේ මොකක් කියලාද? ඔබතුමා කිව්වේ වචන දෙක. අභිසංකතයි
නැත්නම් අபிසංචේතයිතයි.
අபிසංචේතයිතයි. දැන් ඉස්සෙල්ලා ඒ කිව්වේ මොකද්ද කියලා හොයන්න ඕනනේ.
ඔව් එහෙනම්.
සංචේතයිතයි කියන්නේ මොකද්ද? චේතනාව.
විචි එහෙමයි.
නේද? චේතනාව කියන්නේ අපිට ආපු අදහසක් හැඟීමක් විතරයි නේද චේතනාව කියන්නේ.
එහෙමයි එහෙමයි චේතනාව. ඔව්.
ඔන්න දැන් බලන්න අපිට ආපු අදහසක් හැඟීමක් ගැන නේද දැන් ඊට පස්සේ විස්තර කරන්න යන්නේ.
එහෙමයි.
හරි. අපිට ආපු හැඟීමක් කියනකොට බලන්න. නිකන්. ඒක වෙන කාටවත් තේිනවද?
නෑ පේන්නේ නෑනේ.
තේින්නේ
නෑ. පේන්නේ.
ඒ කියන්නේ නිකන් ධර්මේ හරි නොවුනත් නිකන් හිතන අපි දැකපු හීනයක් කියලා. හරි මට ඔන්න හීනයක් වෙනවා. දැන් ඕක වෙන කාටවත් බලන්න පුළුවන්ද?
බෑ බලන්න බෑ.
බලන්න බෑ. එතකොට අපේ චේතනාව වෙන කාටවත් පේනවද?
පේන්නේ
නැහැ. පේන්නේ නැහැනේ. අපේ චේතනාව දැන් අபிසංචේතයි. චේතනාවක් විතරයි. ඒක චේතනාව නෙමෙයි අර අභි කියන්නේ සංස්කරණය කරපු සිද්ධියක් නේද?
එහෙම එහෙම.
එතකොට බලන්න ඒ චේතනාවවත් කියන එක නෙවෙයි. සකස් වීමන්නේ.
සකස්.
ඔව්. දැන් හීනය කිව්වොත් නම් අපිට බලන්න හරිය ඕක තියෙනවා. දැන් ඒකත් සකස් වීම නම් ඕකේ ආයේ බලන්න විදිහක් තියෙනවා.
බලන්න බෑ. සකස් වීමක් නම් බලන්න බෑ. එහෙම.
දැන් චේතනාවක් කියන්නේ තමන්ගේ සකස් වීමක් විතරනේ වෙන්න කාටවත් කොහොමවත් අත්දකින්න පුළුවන් එකක්ද?
බෑ කාටවත් බලන්න බෑ. මටත් බලන්න බෑ දැන් ඊට පස්සේ.
අන්න හරි. අපි ඊට පස්සේ මටත් බලන්න බෑ. දැන් අපි හිතන්නේ අපි හිතන හිතන ඒවා අනිත් අයත් දන්නවා ලෝකේ තියෙන.
එහෙමයි.
අපේ හිතට එන එන අදහස් ටිකනේ අපි දැනගන්න.
එහෙමයි.
කවදාවත් අපේ හිතට එන අදහස් ටික වෙන කෙනෙකුට අත්දකින්න හැකියාවක් තියනවද?
නෑ හැකියාවක් නෑ.
හැකියාවක් නෑ වෙන්නම බෑ.
එහෙමයි.
විය නොහැක්කක්. අපේ හිතට හිතන එකක් වෙන කෙනෙකුට කිසිම බලපෑමක්
නෑ. එහෙමයි.
නේද?
එහෙමයි.
ඒකේ බලපෑම තියෙනවා නම් තියෙන්නේ Tamanට විතර. එහෙනම් අපි කෙනෙක් ගැන හිතලා මෙයා හරි හොඳයි කියලා හිතනවා. ඒක එයාටද Tamanටද ඒක
තමයි. ඒ තමයි.
නැත්තම් මෙයා හරි නරකයි කියලා තරහ අදහසක් එනවා. ඒක එයාටද තියෙන්නේ Tamanටද?
Tamanට.
එතකොට ඔන්න චේතනාවමනේ කර්මය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ.
එහෙමයි.
කර්මය කියන්නේ දැන් වෙන කෙනෙක් කරන එකක් නෙමෙයි තමන්ම හදන එක. තමන් හිතන එක කර්ම.
එහෙමයි.
චේතනා හම්බිච්චවේ කම්මං වදාමි කියනවා.
එහෙමයි.
තමන් හිතන එක තමයි තමන්ගේ කර්ම. ඒක වෙන කාටවත් වෙන කර්මයක් නෙවෙයි.
එහෙමයි.
අපි කෙනෙක්ගෙන හොඳක් හිතුවොත් ඒක අපේ කර්මයක්. එයාගේ කර්මයක් නෙවෙයි. අපි කෙනෙක්ට බැන්නොත් ඒක අපේ කර්මයක්. ඒක එයාගේ කර්මයක් නෙවෙයි.
එහෙමයි.
අපි තව කෙනෙකුට බනිනවා බනිනවා කියන්නේ අපි කර්ම රැස් කරගන්නවා. මොකද අපේ චේතනාව. දැන් එයාට ඒවා ඇහෙන්නේ නැත්නම් එයාට කිසිම අදහසක්වත් තියෙනවද?
අදහසක් නැහැ.
ඊළඟට මේ භාෂාවේ තියෙන එක තමයි කවදාවත් අපේ අදහස භාෂාවකින් 100%ක් දෙන්න බෑ. වෙලා යන්නේ අපේ හිතේ අදහස තිබුණාට ඒක වචනෙට එන්නේ නැහැ. වචනේ අහන කෙනාට ඒක අපේ හිතේ අදහස කොහෙත්ම තේරුම් ගන්න බෑ. එයා එයාගේ පරිවර්තනයේ තමයි අහන කෙනා දාගන්නේ. ඔක අර කමියුනිකේෂන් කියලා කියනවා නේ. ඒ කෙනෙක්ගේ හිතේ තියෙන අදහසක් කොච්චර කතා කළත් තව කෙනෙකුට දෙන්න බෑ. ඒක තමයි. එතකොට දැන් බුදු කෙනෙක් පෙන්නන ඉතරවීම කියන එක මේ අපි කවුරුවත් දන්න එකක් නෙවෙයි. ඒක බුදු කෙනෙක් විතරක් බුදු කෙනෙකුට අනන්‍ය වූ අසමසම නේද?
එහෙමයි.
විතරක් හොයාගන්න පුළුවන් මේ ලෝකේ වෙන කාටවත් හොයාගන්න බැරි දර්ශනයක්.
ඒ ඒ ප්‍රඥාවෙන් කියන එක අපේ ප්‍රඥාවට අල්ලගන්න අමාරුයි.
අනේ බුදු කෙනෙක් ප්‍රඥාවෙන් දැකලා කියන එක අපිට මේ වචනවල තේරුමෙන් ගන්නම බෑ.
බෑ.
මේ ප්‍රඥාව වැඩුණොත් ඔන්න මේ එක එක අනුගත වෙන්න පුළුවන්.
එහෙමයි.
ඒ කියන අදහසට අනුගත වෙන්න නම් අපේ ප්‍රඥාව වැඩෙන්න ඕන.
එහෙමයි.
අපේ භාෂාවේ අර්ථය දැම්මොත් කොහෙත්ම එන්නේ
නැහැ. එහෙමයි.
අපේ තියෙන අර්ථ ටික අයින් කරලා ඇහෙන දෙයට අනුගත වුණොත් විතරයි නේද? ඉතරයින මාර්ගයට එන්න පුළුවන්. අපේ අදහස් ටික අයින් වෙලා ඇහෙන දෙයට අනුගත වුණොත් විතරයි ඉතර වෙන මාර්ගයට එන්න පුළුවන්. එතකොට බලන්න දැන් අපි දැන් නවකර්ම දැන් මේ ප්‍රශ්නේ නවකර්ම පුරාණ කර්ම කියන්න කලින් මොකද්ද කිව්වේ? අපි
සංකේතයි.
සංකතයි අපි සංචේතයි තයි කියන එක තමයි මේ මයික් මියුට් කරගන්න.
සුභම සුභ උපන්දිනයක් වේවා.
වික්‍රමසිංහ මහත්තයා මයික් එක මියුට් කරගන්න. ආයෙ මයික් එක ඔන් වුණා. වික්‍රමසිංහ මයික් එක මියුට් කරගන්න. අතන අපිට බාහිර සද්ද ඇහෙනවා. ආගේ මයික් එක තාම මියුට්ුන්නේ නැහැ. මේ තුනකමං ඕන් නැහැ. දැන් එතකොට අපි දහම විමසනකොට මේ සූත්‍ර නිමේ ඕන එකක් විමසනකොට මුලින් අපේ අදහස ආවට තේරුම් ගන්න ඕන අපි දන්න එක නිවේ මේ කියන්න හදන. අපි දන්න එක ලෝකේ. මේකෙන් ඈතර වෙන විදිහක් කියන්න. එතකොට ඒ අදහස මතු කරගන්න නම් අපේ අදහස් අයින් කරලා කියන දෙයට අනුගත වෙන්න ඕන. يعني කියන දෙයට අනුවම විමසන්න. ඇහෙන දෙයට අනුවම විමසන්න. එතකොට මේ කර්ම කියන්නේ මොනවාද? අபிසංකත අபிසංකේතයි. ඔන්න ඔතනින් අදහස ගත්තොත් දැන් ඔබතුමාට පේනවා ඇති දැන් මේක අපිට කාලයකට දාන්න පුළුවන්.
හරි. දාන්න බෑ. දන්න බෑ.
ඔව්. එතකොට එතනින් තේරුම් ගන්න ඕනේ උන්ට දැන් අපේ අදහස දාන්න බෑ.
එහෙමයි.
අபிසංකත අபிසංකේතයි. හැබැයි දැන් ඕක දැන් කියන්න වෙන්නේ ලෝකෙට අයිති වචන දාලා අන්න ඇහැ ඇහැ කියන එක අපි හිතමු අபிසංකත අபிසංකේතයි තනං ඇහැ කියන සිද්ධිය ගැන මොකද්ද හිතන්නේ? තියෙන දෙයක්ද?
නෑ මගේ සකස් වීම.
අස්වීම කියන්නේ නිකන් හැඟීමක් විතරයි.
හැඟීමක් එහෙමයි.
චේතනාවක් විතරයි.
චේතනාව.
දැන් ඔය ඇහැ වෙන කාටවත් දකින්න පුළුවන්ද?
බෑ දකින්න බෑ.
අපේ චේතනාවක් තමයි වෙන කාටවත් දකින්න පුළුවන්ද?
බෑ බෑ බෑ. එහෙමයි.
ඒකට ඇහැ කියනකොටම දැන් ඊතර අபிසංකේතයිත කියනකොටම ඊතර වෙන අදහසට එන්නවා.
එහෙමයි.
නේද?
එහෙමයි පැහැදිලි එහෙමයි.
ඊළඟට අபிසංකාරයක් කියලා කියනවා.
එහෙමයි.
විශේෂයෙන් සකස් කිරීම.
එහෙමයි.
දැන් මං කිව්වොත් වතුරේ බල්ලා කියන්නේ විශේෂයෙන් සකස් කිරීම.
එහෙමයි.
නේද?
එහෙමයි පැහැදිලි එහෙමයි.
අනේ බලන්න එතනම අර ඊතර වෙන අර්ථෙනින් දැන් කුළු ගන්නවනේ.
එහෙමයි.
දැන් ඕක අපිට ලෝකයේ අයිති කිසිම දෙයකට දැන් සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි දැන් ඒ සකස් වීම ගැන ලෝකයාට ටිකක් විස්තර කරන්න පුළුවන්. මොන ලෝකයා ඉන්නේ දැන් ওই සකස් වීම අල්ලගෙනනේ.
එහෙමයි.
දැන් ඔන්න වතුරේ බල්ලා ගැන විශ්වාසයෙන් ඉන්න කෙනාට දැන් ඒ වතුරේ බල්ලා මොන වගේද කියලා නිකන් ලෝකයට අයිති භාෂාවෙන් ටිකක් කියන්න පුළුවන්. හැබැයි අපි කුළු ගන්නන්න හදන්නේ වතුරේ බල්ලා මේක අபிසංකතයක්. අපි සංචේතයි තයි කියන එක.
එහෙමයි
නේද?
එහෙමයි.
ඔව්. එතෙන්ට ආවට පස්සේ ඒක ඒ අදහස බලන්න. ඒ මූලික අදහස දුන්නට පස්සේ ඉතුරු කියන ඒවා දැන් අපේ ලෝකෙට අයිති පැත්තකට ගලපන්නම බෑනේ.
එහෙමයි.
එතකොට ඒ මූලික අදහසේ ඉඳලා බලන්න එහෙම යන හැටි. එතකොට අපි ඒ ඒ ඒ ඒ මූලික අදහසෙන් එහාට යන්න බෑ. හරි.
එහෙමයි.
හොඳයි. දැන් ඇහෙනවා නේද?
දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා.
දැන් එතකොට අර නව කර්මය හරි පුරාණ කර්මය හරි කියන්නේ ඔන්න දැන් වතුරේ බල්ලා කියලා ඉවර වෙලා ඒ බල්ලා ගැන පොඩ්ඩක් විස්තරයක් කරනවා. ඒ බල්ලාගේ ගතිගුණ මෙහෙමයි මිනිස්සෙක් වගේ නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන් නේද?
පුළුවන්.
අන්න ඒ වගේ දෙයක් කියලා හිතන්න දැන්. ඒ කියන්නේ බල්ලා ඉන්නවා නම් ලෝකයාට පේන්නේ මෙහෙමයි කියලා කියන්න පුළුවන්. එතකොට ඇහැ තියෙනවා නම් ඔය ඇහැගෙන දැන් ලෝකෙට අයිති වචන ටිකක් දෙන්න පුළුවන්.
එමස්
ඇහැ පිළිගත්තු කෙනා. හරි.
එමස්
ඒ දෙන්නේ ඒවයිනුත් ගන්නෙ මේක මේ දැන් තියෙන එකක් අහුවෙන එකක් නෙවෙයි කියන එක දෙන්නමයි ඉතුරු ටික කියන්නේ.
එමස්
හරි.
එමස්
හැබැයි මේ වැරද්ද තමයි අපි අර දන්න මේ මේ කියන්නේ ওই බල්ලා ඉන්න බල්ලා ගැන විස්තරය කියලා අපේ අදහස දාගන්නවා. එහෙම දාගත්තොත් ධම ඇහෙන්නේ නැහැ.
එමස්
දැන් ඔන්න ඇහැක් තියනවා නම් ඇයි අපිට ඇහැක් කියලා කියන්න පුළුවන් උනේ කියලා දැන් හොයාගන්න ඕනනේ.
එහෙමයි.
බල්ලෙක් ඉන්නවනේ ඇයි ඇයි බල්ලා කියලා අදහසක් ආවේ? එයා ඒකේ ලක්ෂණ ටික හොයන්න ඕනනේ අපි.
එහෙමයි.
නේද?
එහෙමයි. අර වේදනීයන් ගත්තබ්බන් කියන්නේ විඳීමෙන්.
ඔව්. දැන් බල්ලෙක්ව පේනවා නම් බල්ලගේ විස්තරෙන් ඔක හොයන්න ඕනනේ. දැන් වඳුරෙක්ගේ හරි ඉබ්බෙක්ගේ හරි විස්තරෙන් හොයන්න ගිහිල්ලා හරියන්නේ නැහැ.
නෑ. එහෙමයි. එහෙමයි.
මේ වගේ දැන් අපිට ඇහක් නම් ඇහක් නම් එතකොට බලන්න ඒ කියන එක ඒ බල්ලෙක්ව ඉන්නවා පේනවා නම් බල්ලෙක්ගේ දේවල් වලින් කියන්න ඕන. වඳුරෙක් ඉන්නවා පේනවා නම් ඒ වඳුරෙක්ගේ වයින් කියන්න ඕන. හරි. මනුස්සයෙක් ඉන්නවා පේනවා නම් මනුස්සයා ගැන අපි දන්න ඒවයින් ඕක කියා දෙන්න ඕන. ඇහැක් ගැන දන්නවා නම් ඇහැ කියන එකට අදාළ දේවල්නේ කතා කරන්න ඕන.
එහෙමයි.
එතකොට ඇහැ කියලා දැන් අපිට අදහසක් ඇවිල්ලානේ තියෙන්නේ මෙන්න මේ වගේ. අපි හිතමු 60ක්වත් කියලා ඇහැ කියන්නේ මෙන්න මේ වගේ. දැන් කනේ හැඩය නෙමෙයිනේ ඇහැ කියන කොට එන්නේ. ඇහි හැඩය ආවේ කොහමද කියලා දැන් හොයාගන්න එපා. ඔතන නැති එකක් නම් කොහමද මේ මතුනේ?
එහෙමයි.
ඇයි අපි ඒකට අනන්‍යතාවයක් දුන්නේ නේද?
එහෙමයි.
ඒ ලක්ෂණයක් දුන්නේ කියන එක හොයන්න දැන්. ඇයි ඇහැට දැන් කන කියනකොට එන අදහස දාන්න නැතුව ඇහැ කියන අදහස දැන්?
දැන් එහෙමයි.
අන්න එතෙන්දී කියන්න වෙනවා දැන් ඒ විස්තරයට යන්න ගියොත් දැන් ලෝකෙට අයිති පැත්තකින්නේ දැන් කතා කරන්න වෙන්නේ පුද්ගලයාට.
එහෙමයි. එහෙමයි.
එතකොට ඒ විග්‍රහයට අපිට දෙන්න පුළුවන් විදිහක් තමයි ඔක පුරාණ කර්මය.
එහෙමයි.
දැන් ඇහැක් ගැන අදහසක් කලින් තිබුණෙම නැත්තම් අපිට ඔහොම ඇහැ කියන එකක් නිකන්වත් අදහසක් ගන්න පුළුවන්
බෑ. ගන්න බෑනේ.
බෑනේ. දැන් වතුරට එබෙන බල්ලට බල්ලා ගැන අදහසක් ජීවිතේම තිබුණ නැත්තම් ඔන්න බල්ලෙක් කියලා අදහසක් එයි?
එන්නේ නෑනේ.
එන්නේ නෑ. අන්න එතකොට කියන්න වෙන නේද ඔය බල්ලා කියන්නේ පුරාණ කර්මයක් කියලා.
එහෙම කියන්න වෙනවා. පැහැදිලි.
ඒ
පුරාණ චේතනාවක් එහෙමයි.
නෑ, චේතනාව පුරාණ නෙමෙයි.
ඔව් එහෙමයි. පරණ සිටි ඉල්ලක් ඒ කියන්නේ පරණ දැනුම. ඔව් එහෙමයි.
ඔව්. චේතනාව කර්මය කියන අදහසෙන් කිව්වොත් නම් පුරාණ එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ සකස් කිරීම පුරාණ නෙමෙයි. ඒ සකස් කිරීම දැන් නේ.
දැන් සකස් කිරීම.
يعني බල්ලා සකස් කිරීම දැන් නේ.
එහෙමයි.
ඒ වුණාට අපි ඒක අඳුරා ගැනීම කියන්නේ පුරාණ.
එහෙමයි.
පුරාණ කියන්නේ පුරා අතීතයට ගිහින් කරනවා නෙමෙයි. අතීත අත්දැකීම නොතිබුණා නම් බල්ලෙක් කියලා කියන්න බෑ. ඒක කියන්න පුළුවන් හොඳම විදිහ පුරාණ කර්මයක් කියලා. දැන් පුරාණ කර්මය කියනකොට අතීතේ කරපු කර්මයක් කියන අදහස ගන්න එපා.
එහෙමයි. පුරාණයේ තියෙන අවබෝධය.
පුරාණේ දෙයක් මයි ඔය දැන් බල්ලා කිය.
එහෙමයි.
ඒ බල්ලෙක් හදපු එක ගැන නෙමෙයි දැන් මේ කියන්නේ. ඒ කියන්නේ සකස් වීම ගැන නෙවෙයි දැන් කියන්නේ.
එහෙමයි.
අකස්සුන දේ කියලා අපිට හම්බ වුණ දේ දැන් ඒකෙන් ඒක විස්තර කරන්නෙත් ඒකෙන් ඈතර වෙන්නමයි.
එහෙමයි.
කියන්නේ ඔය පුරාණ දෙයක් කිව්වහම දැන් මේකට අහු වෙන්න විදිහකුත්
නැහැ.
එහෙමයි. වතුරේ ඉන්න බල්ලා ඔය පුරාණ අතීත මොකක් හරි අපි ආශ්‍රවයක් කියලා එහෙම කියන්නේ.
එහෙමයි.
ඒකෙනුත් කියන්න හදන්නේ මොකද්ද? ඔය රැවටීමක් කියන්නේ.
එහෙමයි.
දැන් ඇහැ පුරාණ කර්මයක් කියනකොට අපි ඉතින් දැන් තියෙන එකක් කියලා ඇහැ අල්ලගන්න පුළුවන්ද? ලං වෙන්නේ.
ඔව් බෑ. බෑ. බෑ.
හැබැයි අපි අර අපේ අදහස දාගත්තොත් මමත් ඉන්නවා කර්මය කරපු ගැනත් ඉන්නවා ඇහැකුත් තියෙනවා ඔය පැත්තේනේ භාෂාවට.
එහෙමයි.
දැන් බලන්න ඊට වඩා වෙනස් නේද මේ මේ අදහසට එනකොට.
පැහැදිලිවම වෙනස් වෙනවා.
අපි අර පුරාණ කර්ම කියලා අපි අහනකොට එන අදහස නෙමෙයි.
එහෙමයි.
මේ අර්ථය දකිනකොට.
එහෙමයි.
ඒ කියන්නේ ඒකට අනුගත වෙලා බලනකොට.
එහෙමයි. ඒක අර පුරාණ ඒක විවහාරයක් අර තමන්ගේ තුලින්.
අන්න හරි. දැන් ඕක දකිනකොට ඕක විවහාරයක් විතරයි. කියවිල්ලක් විතරයි.
එහෙමයි.
කියවිල්ලක් විතරයි. අන්න ඔය වචනේත් එදෙනවා. ධර්මය කියන්නේ කියවිල්ලක් විතරයි. අක්කේය. කියවිල්ල. කියවිල්ලක් කියන්නේ දැන් අක්කාරී විදිහකට මේක කියන්න එපයි. නොදන්න කෙනෙකුට එයා දන්න ටිකෙන් කියන්න ඕනනේ. ඒක එයා දන්න ටික නෙවෙයි මේ කියන්නේ. එහෙනම් ඒක එයාගේ පැත්තෙන් ගත්තොත් කියවිල්ලක් විතරයි. කියන්නේ දන්න කෙනාට කියන්න වෙන්නේ ඔබ කියවිල්ලක් විතරයි. එයාට හැබැයි ඒ කියවිල්ල බව තේරුම් ගන්න ප්‍රඥාව ඕන.
එහෙමයි.
වචන ටික යොදාගත්තේ ඔයාගේ අදහස තහවුරු කරන්න නෙමෙයි. ඔයා දන්න එකෙන් ඉක්මවන්න.
එහෙමයි.
ඒකට මේ 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 ධර්මය විස්තර කිරීම කියවිල්ලක් විතරයි.
එහෙමයි.
හරි.
එහෙමයි පැහැදිලි.
ඕක වරදින්නේ අපි යෝග දෙයක් කරලා.
එහෙමයි.
අපේ අදහස් වලට ගලපලා අර දෙයකට සම්බන්ධ කරන එක තමයි මේ අපේ අදහස් වලට ගලපනවා
කියන්නේ.
ලෝකෙට සම්බන්ධ කරන. මේ ඉතර වීමක් ගැන කියන්නේ අපි ඕක ලෝකෙට සම්බන්ධ කරලා.
එහෙමයි.
අන්න ඒ එතකොට පේනවා නේද මේ අනුගත වීමක් නෙමේ අපේ එකට ගැලපීමක් කරන්න කියන.
එහෙමයි පැහැදිලිව. එහෙමයි.
ඔන්න ඔය නිසාමයි අපිට දහම ඇහෙන්නේ.
එහෙමයි.
බුදුහාමුදුරෝ දේශනා කරනවා ඇහෙන්නේ නැහැ කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා ඇහෙන්නේ
නැහැ. අර ඒ අවස්ථාවේදී අපිට අර කල්යාණ මිත්‍රයෙක් උදව් වුණේ නැත්නම් අපිට ඒක හිතන්නවත් බෑ එහෙම ඔය කියන එක.
කල්‍යාණ මිත්‍රයා කියන්නේ බුදුහාමුදුරෝ පෙන්නන අර්ථය මතු කරන දෙය. එයාගේ අදහසක් කියනවත්
නෙමෙයි.
හරි. ප්‍රතිචි බුදු කෙනෙක් පෙන්නන්නේ මේ වගේ අර්ථයක් එතන කර වෙන අර්ථය.
එහෙමයි.
හරි ලෝකෙට සම්බන්ධ වුණා නම් කියන කෙනාත් වැරදි.
එහෙමයි.
ආයෙ මොකක් හරි ලෝකෙට තියෙන දෙයකට සම්බන්ධ කළොත් එතකොට තේරුම් ගන්න ඕන මේක බුදු කෙනෙක් පෙන්නන අර්ථය වෙන්න බෑ මේ ඉතර වීමක් නෙමෙයි. තව දැනුමක් නේ ලැබිලා තියෙන්නේ. දැන් තේරෙනවද දැනුම කියන එක ආයෙ ලෝකෙට අයිති දෙයක් කියලා.
එහෙමයි එහෙමයි. දැන් ඔබතුමා මෙතෙක් වෙලා ඔය දැන් මේක මාරු දෙයක් පැහැදිලි කරා. අර ඒක මේ ආයි ආයි හිතුවේ නැත්තම් ඒක ආයි මේ මේ අර හිටපු තත්ත්වෙටම යනවා වගේ. අර අර ඒක මේ එච්චරට අර දරා ගන්න අමාරුයි ඒක.
නැහැ මම මේ ඇහැ පුරාණ කරුවේ කියන එකට වඩා දැන් ඔතන තියෙන මූලික අපි බලන විදිහ වෙනසක් වෙන්න ඕන.
එහෙමයි මේ කෝණය කෝණය වෙනස් කරන එක. එහෙමයි
කෝණය වෙනස් කරන්න වෙනවා.
එහෙමයි එහෙමයි
දහම හොයනකොට ඒක අනිවාර්යෙන් වෙන්නවා.
එහෙමයි
නැත්නම් අර අපි දහම දැනගත්තා කිව්වට අපේ අදහසක්මනේ අනිත් පැත්තට කියන්නේ.
එහෙමයි පැහැදිලි.
එන්නක තමයි ගොඩක් කලාවට වෙන්නේ. එතකොට ඒකයි මේ අපේ ගුණාංග ටිකක් වැඩෙන්න ඕන දහම ඇහෙන්න කියන්නේ.
එහෙමයි.
දැන් ඔන්න ඕකත් එක්ක බැලුවත් අපේ අදහස් නොදා ඉන්නනම් කොහොම ඉවසීමක් තියෙන්න ඕන?
එහෙමයි.
අන්නේ ඉවසීමට කියනවා කන්තිය. කන්ති. අනුලෝමක කන්තිය. හරි. කන්ති. දැන් ඒ කර වචන වලින් අපිට කියන මේ තරහ යන්නේ නැති ඉවසීම නෙවෙයි ආ.
එහෙමයි.
ඒ අපේ වචනේ දාන්න වෙන අපේ මෝඩකමට තියෙන අදහස් ටික ඔතෙන්ට දාන්න එපා.
එහෙමයි.
ලෝකෙට ඇති දේවල් කියන්නේ මෝඩකමට තියෙන අදහස්. දැන් වතුරේ බල්ලා ගැන අදහස් ටික වගේනේ ලෝකෙ ගැන අදහස් කියන්නේ.
එහෙමයි.
ඒව පොඩ්ඩක් හරි එකතු කළොත් මේ කියන එකට කිට්ටු වෙන්නවත් බෑ. ඇහෙන්නේ නැහැ. එහෙනම් ඒකට අපේ අදහස් චුට්ටක් හරි එකතු කළොත් අර කියන්නේ කිරි කලයට ගොම බින්දුවක් දැම්මා වගේ අසූචි ටිකක් දැම්මා වගේ වෙනවා
කියන්නේ. එහෙමයි.
පේනවද මේ කියන නිකන් ඒව නෙවෙයි මේ කියන්නේ. අපිට දහම වැහෙන තැන්. නේද?
එහෙමයි පැහැදිලි.
ඔව්. එතකොට දැන් අන්න අර ඒ කියන මතු කරන්න හදන මූලික කරුණට අපි ප්‍රධාන තැන දෙන්නවා.
එහෙමයි.
දැන් අපිට වෙලා තියෙන්නේ දැන් සාමාන්‍ය මට්ටමම පේනවනේ. දේශනාවක් අහපු ගමන් ඕකේ නිදාන කතාව තමයි මත. අර්ථය දන්නේ නැහැ.
එහෙමයි.
දැන් උදාහරණයක් විදිහට අපි ඕන සූත්‍රයක් ගන්න කර වීණාවේ උපමාව ගන්නකො අපි වීණාව ගැන විස්තර කරයි, රජ්ජිරුව ගැන විස්තර කරයි, අර ඇමතියෝ ගැන විස්තර කරයි, ඔය කතාව විස්තර කරයි. අර දීපු අදහස ගැන අහුවොත් ඒක අරන් මේ
එහෙමයි අර කතාවයි මේ රජ්ජිරුවයි වීණාවයි ඒව ඔක්කොම මතක තියෙනවා. අර අදහස ඇවිල්ලා නේ.
ඔව්. ඒ මොකද්ද වෙලා තියෙන්නේ? දහම ඇහිලාද අපේ එකකට ගලපගෙන?
අපේ එකකට ගලපගෙන.
අන්න ඕක තමයි. දැන් අපි ඕන ගැඹුරු සූත්‍රයක අර දැන් පුක්කුසාතිත අර කුඹල්ගෙයි බණ කියපු හැටි ඔක්කොම නිදාන කතාව කියයි.
එහෙමයි.
අර මතු කරපු අර්ථය ඒක ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඇහෙන්නේ නැත්තේ ඇයි කියන එක තමයි අර අපේ අදහස් ටිකට අපි දන්න දෙයට ගලපනවා. ඒකකොට තමයි හරි සරලයි හරි රසවත්. රසවත් ටික තමයි අහලා තියෙන්නේ. දැන් ලෝකෙට ආයි ටිකට ගලපන.
එහෙමයි.
අර දැන් මේ බුදුහාමුදුරන්ගේ ඔය උද්දේශ විදිහට මාත්‍රිකා විදිහට මුලින්ම කියන්නේ මෙන්න මේකයි දැන් මං කියන්න හදන්නේ කියලා අර මූලික කරුණට අවධානය ගන්න.
එහෙම.
අනත්ත ලක්ෂණ එකේ දැන් චක්කොම්බික්කවේ අනත්තාති කියලා පටන් ගන්න. ඒකට මේ අනත්ත කියන එක තමයි ඔන්න දැන් විස්තර කරන්න හදන්නේ. එතකොට අනිත් ඒවා දාගන්න බෑ ඔතෙන්. ඒ කියන්නේ ප්‍රධාන කරුණටයි ફોකස් වෙන්න ඕන. හරි.
එහෙම.
දැන් ඔන්න මං දැන් කර්ම ගැන විස්තර කරනවා. එහෙම පුරාණ කර්ම කියන්නේ මොනවද කියලා ඔන්න විස්තර කරන්න හදන.
එහෙම.
අපිට දැන් අපේ අපිට නව කර්ම පුරාණ කර්ම කියනකොටම අදහස ඇවිල්ලා ආවන දැන් අතීත කර්ම ගැනයි අනාගත කර්ම ගැනයි කියන්න හදන්නේ කියලා. දැන් ඔක ගලාගෙන එනවා. ඔක තමයි සාමාන්‍ය විදිහ නේද?
එහෙමයි. අර අපිට වෙනදට එන්නේ අර මේ මනුෂ්‍ය හැක්කම් බුනේ කරපු මේ නැත්තම් සත්ව හැක්කම් වෙන්න තිබුණා ඔය වගේ අදහස් අපිට වැරදි අදහස් එනවනේ.
ඔව්. අන්න ඒ අදහස් චුට්ටක් හරි එකතු වුණොත් මේ කියන එක ඇහෙන්නේ
නෑ. එහෙම.
ඒ කියන්නේ දෙන්න හදන්නේ ඊතර වෙන අදහස්.
එහෙම.
එතකොට මුලින්ම මේ කර්මය කියන්නේම චේතනාවක්. සකස් වීම. දැන් බලන්න. ඔව්. එතනින් අපි අදහස ගත්තේ නැත්නම් එහෙම. ඊට පස්සේ හිතන කොහොම වරද්දගෙන ඉවර.
එහෙම.
මේ දැන් ඒකයි මේ හරි වැදගත් වචන දෙකක් ඔය. අභිසංචේතයිතයි අභිසංකතයි. ඕනම තැනකින් ඈතර වෙන්න ඔය අට්ඨකනාගර සූත්‍රයෙන් පෙන්නනවා. මෛත්‍රී චේතෝ විමුක්තියේ ඉන්න කෙනාටත් නිවන් මාර්ගයට වැටෙන්න තියෙන්නේ ඔන්න ඔච්චර. අභිසංක මේකත් අභිසංකතයි අභිසංචේතයි. ආකින්චඤ්ඤායතන කියන්නේ හිස් බවක ඉන්න කෙනාටත් නිවන් මාර්ගයට වැටෙන්න ඕන නම් තියෙන්නේ ඔකත් අභිසංකතය. ඔකත් අභිසංචේතයි. ඔන්නෝ ඒ ඒ ඒ දැක්මකයි. අත්සගස් කිරීම ඇඟීමක් විතරයි.
දැන් ડોක්ටර්ලාදී දැන් ඔතන ඇයි අභිසංචේතිතයි කියන්නේ ප්‍රඥාවෙන් දකිනවා කියන කියන්නේ නැතුව මේ චේතනාව ගැන හිම කියලා තියෙන්නේ පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න. තේරුම් ගන්න.
චේතනාව කියනකොටම අපි දන්නා නේද අපි කොමාවේ දැන් වතුරේ ඉන්න බල්ලා කියන්නේ ගොඩ ඉන්න බල්ලාගේ චේතනාවක් විතර. තේරලා.
ඒක චේතනාවක්ද අපි දකින විදිහට කියන එක නෙමෙයිද? එතකොට දැන් මම අපිට තේරෙන්නේ
නෑ දකින විදිහ නෙමෙයි. මම කියන්නේ වතුරේ බල්ලෙක් කියන එක.
එහෙමයි.
වතුරේ බල්ලෙක් කියන එක ගොඩ ඉන්න බල්ලාගේ චේතනාවක් විතරයි නේද? සිතුවිල්ලක් විතරයි නේද?
ඔව් සිතුවිල්ලක්. ඔව්. අර දැන් අර මට මගේ වැරදි වැටහීමක්. මං හිතන්නේ චේතනාව කියන්නේ මොකක් හරි මේ කරන්න හිතාගෙන ඉන්න එකක් වගේ. අන්න එහෙම අර ඒක
කරන්න හිතාගෙන ඉන්න කියනකොට ආයේ අපේ අදහස දැන් අනාගතේ කතාවකට යනවා.
එහෙමයි.
කරන්න හිතාගෙන කියන්නේ මායි අපි අනාගතේටද කරන්නේ අනාගතේනේ දැන් නෙමෙයිනේ
එහෙමයි
නෑ මේ මේ ලැබීමම චේතනාව දැන් මේ මොකක් හරි දැන ගැනීමම චේතනාව දැන් පතුරේ බල්ලා කියලා දැන ගැනීමම චේතනාවක් නේද
ඔව් ඒක අර හඳුනා ගැනීමයි චේතනාවයි පොඩ්ඩක්
නෑ චේතනාව කියන්නේ එන හැඟීමක් නේ. ඒ කියන්නේ ඔන දැන් ඔයාට මිරිඟුව පේනවා කියලා හිතන්න.
එහෙමයි.
දැන් අන්න වතුර පේනවා කියන එක චේතනාවක් නෙවෙයි.
චේතනාවක් එහෙමයි.
අතන වතුර තියෙනවා කියන එක චේතනාවක් නෙවෙයි.
එහෙමයි.
නේද?
චේතනාවක්.
හැබැයි අපි ඕක බාහිරෙන් හිතන්න ගියොත් දැන් චේතනාවක් කියලා කියන අදහසට කිට්ටු වෙන්නවත් පුළුවන්.
බෑ. ඔව්. අපි අර බාහිරෙන් බැලුවොත් හඳුනා ගැනීමක්, ප්‍රඥාවෙන් බැලුවොත් චේතනාවක්.
අන්න හරි. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ ප්‍රඥාවෙන් බැලීමක් නේද? ප්‍රඥාවන්තයාට නේද දා?
එහෙමයි.
එතකොට දැන් අපි හිතන විදිහ තමයි අර බාහිරේ වතුර වගේ පෙනුනට ඔය වතුර නෙවෙයි.
එහෙමයි.
ඒ බාහිරේ වතුර එක්කනේ දැන් හිතන්නේ.
එහෙමයි.
ඔය එළිය බල්ලෙක් වගේ පෙනුනට ඔය බල්ලෙක් නෙවෙයි කියන්නේ දැන් බාහිරෙන් හොය.
එහෙමයි.
දැන් ඕ අපිට ආපු චේතනාවක්ම නං.
එහෙමයි.
ඒ ඒ ඒ දැක්මට එන්න තමයි මං කිව්වේ දැන් ඔන්න මිරිඟුව අපිට ඇත වතුර වගේ පේනවා අපි ඒ පැත්තට ගිහින්. හරි.
එහෙමයි. එහෙමයි.
හැබැයි තියෙන්නේ හොඳටම රත් වුණ කාන්තාරයක් හරි රත් වුණ පාරක් හරිනේ. හරි.
එහෙමයි.
දැන් අපේ මානසිකත්වේ වෙනස් වෙන්න ඕන අර පැත්තේ ඉඳන් එන කෙනෙක්ගේ පැත්තට. ඒ කාන්තාරේ පැත්තේ ඉඳන් මෙහාට එන කෙනෙක්ගේ මානසිකත්වය ගත්තොත්
එහෙම
දැන් ඔබතුමා ඒ රත්තුන පැත්තේ ඉඳන් එන්නේ කියලා බලන්න. හරි.
එහෙම එහෙම
ආ දාඩිය දාගෙන රස්නෙන් එනවා නේද?
එහෙම
දැන් වතුර කියන අදහසක්වත් උපදීද?
ඔව්
ඒ මිරිඟුව තියෙන පැත්තේ ඉඳනුයි දැන් එන්නේ ඈ.
ඔව් එහෙම.
ඒතකොට මිරිඟුව කියන කතාවක්වත් දැන් යෙදෙන්නේ නැහැ. ඒ පැත්තේ ඉඳන් එන්නේ.
එහෙම.
දැන් වතුර කියන කතාවක්වත් උපදීද?
නෑ උපදින්නේ නෑ.
උපදින්නේ නේද? අන්න දැන් එයාගේ කෝණේ නේද ඇත්ත?
එහෙම.
යථාභූත සබහ.
ඇත්ත එහෙම.
දැන් එයා මේ පැත්තට ඇවිල්ලා මේ පැත්තේ ඉන්න අය අර ඈත බලාගෙන වතුරක් ගැන කතා
කරනවා.
තමන් ආපු පැත්ත බලාගෙන අතන තියෙන වතුර බොන්න හොඳද දන්නේ නැහැ, පුර වතුරද දන්නේ නැහැ කියලා ඔන්න දැන් ආපු කෙනාගෙන් අහනවා නේද?
එහෙමයි.
ඔබතුමාගෙන් අහනවා දැන් මේ පැත්තේ ඉන්න කෙනෙක් අර ඈත වතුර තියෙනවානේ ඒවා බොන්න හොඳ වතුරද දන්නේ නැහැ, ඔබතුමා ඒ පැත්තේ ඉඳන් ආවේ ඒවා අපිට බොන්න හොඳයිද කියලා අහනවා.
එහෙමයි.
දැන් එයාගේ මානසිකත්වයේ තියෙන්නේ පටන් ගන්නෙම වතුර කියන හැඟීමෙන්නේ.
එහෙමයි.
දැන් ඔයාට පේනව නේද කොහෙද වැරද්ද තියෙන්නේ?
එහෙමයි අපි
කතා කරපු එකද මේ වතුර කියලා උපද්දව ගැනීමම නේද?
ඔව් වතුර කියලා. ඔව් අපි අපි ඔව් අපි වැරදි වැරදි මතයක ඉඳලා තමයි යන්නේ.
ඒකට අපිට කියන්න වෙන වැරදි මතේ කියලා. එහෙම නැත්නම් දැන් වතුර කියන සංකල්පෙම මෝඩකමක් කියලා පේනවනේ.
එහෙමයි එහෙමයි මෝඩකමක්.
දැන් වතුර ගැන
මෝඩකමක් බව නොදන්න හන්දයි යන්නේ.
නෑ ඒ අදහස තියෙන්නේ අහන කෙනාටද දැන් දන්න කෙනාටද?
දන්න කෙනාට.
දැන් අපි හිතන විදිය ඔය දන්න කෙනාගේ කෝණෙන් හිතන විදිහට එන්නවා.
එහෙමයි.
වතුරෙන් පටන් අරන් ඕක බොරුවක් කියලා වැඩක් නැහැ නේ.
වැඩක් නැහැ. එහෙමයි.
එතන.
එහෙමයි එහෙමයි.
එතකොට දන්න කෙනාගෙන් අපිට ඇහෙනවා ඕක චේතනාවක් විතරයි.
එහෙමයි. එහෙමයි.
අභිසංකේතයි. නැත්නම් අභිසංකත. වතුර හොඳද නරකද ඒකට උත්තරේ දෙනවා නෙමෙයි.
එහෙමයි.
වතුර කියන්නේම මේ සංකේතන.
එහෙමයි.
එතකොට දැන් ඔය මට්ටමින් දකිනකොට ආයේ ඊට පස්සේ සංඥාව එනවද මොකද්ද කතාවක් නැහෙනේ.
එහෙමයි.
කියන වතුර කියන හැඟීමෙන් පටන් ගන්නකොටම සංඥාව ඇවිල්ලා ඉවරයි, චේතනාව ඇවිල්ලා ඉවරයි, ඒ කියන ඕනම වචනයක් ඔතන ඇවිල්ලා ඉවරයි.
එහෙනම්
ස්වરૂපයක් කියන එක දැනගෙන ඉවරයි. ඒක ගැන දැන් හොඳද නරකද කියන අදහසකුත් ඇවිල්ලා ඉවරයි. තේරුණාද?
එහෙමයි පැහැදිලි. එහෙමයි.
ඒකයි මේක කිව්වේ මේ පෙරපසු කතාවක් නෙමෙයි මේ.
එහෙමයි.
සකස් වුණා නම් ලෝකෙ.
එහෙමයි.
හගන්න. සකස් වුණා නම් ලෝකෙ. හිතුවා නම් ලෝකෙ.
එහෙමයි.
හිතුවා කියන එකේ චේතනාව කියන්නේ නේ. හිතුවා කියලා හිතලා ඉවර වෙලා නෙමෙයි. මේ හිතන බවමයි.
එහෙමයි.
සකස් කරන බවමයි. එතකොට ඒ සකස් කරන බව අර නිවන පැත්තේ ඉඳන් ආපු කෙනාට විතරයි මේ සකස් කරන බවක් කියන අදහස හරියටම තියෙන්නේ නේ.
එහෙමයි එහෙමයි.
නැත්තම් ඔය අහන කෙනාට ඔක සකස් වීම කිව්වට එයා දන්න එකෙන් ආයේ ගලපන්න යන තාක්කල් අර අදහසට කිච්චු වෙන්න බෑ.
එහෙමයි.
ඒකයි මෙන්න මේ ඊතර වෙන දර්ශනය කියන එක ටිකක් කර අපි බලන කෝණෙම වෙනස් වෙන්න ඕන. අපි දන්නේ වයින් කොහෙන් ගලපන්න ගියොත් අර අදහස ගන්න බෑ.
එහෙමයි.
හරි. ඒ කියන්නේ තියෙන දෙයක් නැති කරලා මේ මේ කියන අර්ථය ගන්න බෑ.
එහෙමයි.
ඒකට ඒ නිරෝධය කියන අදහස එකම බලන්න පුළුවන් වුණොත් අපි හිතන විදිය එහෙමම උඩු යටිකුරු වෙන. මෙච්චර
එහෙමයි.
කංගලපපු විදිය උඩු යටිකුරු වෙන.
එහෙමයි.
ඔන්න ඕක තමයි දහමක් වෙන්නව.
අපේ පැහැදිලි අර ඔබතුමා කිව්වනේ අර නිවන පැත්තෙන් එන විදිහට බලනකොට මේක මේ මේ මේක නිෂ්ඵල ව්‍යායාමය කියන එක එක යම් අදහසක් එනවා.
අපි හිතන විදිහට හිතන්නම බෑනේ එතකොට.
හිතන්නම බෑ. එහෙමයි එහෙමයි. අපිට අර පුරුදු වෙලා එහෙමමයි හිතෙන්නේ වුණත් ඒක වැරදි බව ඔබතුමා ඒක පැහැදිලි කරා.
ලෝකයා හිතන විදිහට හිතන්නම බෑ මේ මේ දහම ඇහිලා ඒකට අනුගත වෙනකොට.
එහෙමයි.
එතකොට කියන ඕන එකකට කියන්න වෙන්නේ ඕක අභිසංකතය අභිසංචේතනාවක් කියලා විතරයි නේ. ඕනම අත්දැකීමකට ඕනම දැනගැනීමකට ඕනම දැනගැනීමකට කියන්න වෙන්නේ අභිසංකතය අභිසංචේතනාවක්.
ඔව් පැහැදිලි ડોක්ටර්. දැන් අර මේකේ අර ඉතුරු ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? වේදේ හිතන් දත්තබ්බන් කියන එක.
ඔව් දැන් ඕන එකකට දාන්න. වේදයි තන් විඳිනවනේ.
එහෙමයි.
ඒකට දැන් ඕනම විඳීමකට ওই කතාව අදාළයි. වේදනාවක් කියලා අපිට ලැබෙනවා නම් ආයෙ අර වතුර හම්බ වුණා වගේ.
එහෙමයි.
වතුර කියන්නේ වතුර එදිලම නැති තැනක වතුර ගැන කතා කරනවා. වේදනාවක් හම්බ වුණා. ඒ වේදනාවක් කියන්නේ වතුර. විඳින බව විඳන විඳන කියන ඒ ස්වභාවය නොදන්න කමට අපිට අර සැප දුක අදුක්කම අසුක වර්ධ කරන්න පුළුවන් වුණා. වතුර පැහැදිලි හොඳ වතුරද බොර වතුරද මේ නාන්න විතරයි හොඳ බොන්න හොඳ නැහැ ඒ වර්ග කරගන්න පුළුවන් වෙනවනේ.
එහෙමයි.
නැත්තම් ඒක උපේක්ෂා දුක්ඛ මාසුක. හරි.
එහෙමයි.
ඒ කතා ටික ඉන්නෙම මේ සකස් වීම දන්නේ නැති හින්දා නේද?
එහෙමයි එහෙමයි.
ඔන්න ඔය සකස් වීම සමුදය.
එහෙමයි.
ඒ සකස් වීම නොදන්න කමත් එක්කනේ තියෙන්නේ. වතුර කියන අදහස සකස් වීම නොදන්න කමත් එක්කනේ තියෙන්නේ.
නොදන්න කමත් එක්කනේ.
අනේ සකස් වීම එතකොට අවිජ්ජාපච්චය සංඛාර. ඒ අපිට එන ඕනම හැඟීමකට ඕනම අදහසකට ඔන්නෝක පොදුයි.
අර ගත්තබ්බන් කියලා කියන එක පොඩ්ඩක් එක පැහැදිලි කරලා දෙන්න.
දත්තබ්බන් කියන්නේ දකින්න කියලානේ.
ආ
ඔන්න ඔය සිද්ධිය හරියටම දකින්න.
දකින්න.
අපි දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකයා දකින්නවා කියන එක මං හරියටම දැක්කා. දැකීම කියන සිද්ධිය හරියටම දැක්කා. දැකීම දැකීම විදිහටම දැකලා. හරි. කවුරු හරි කියනවා නම් මං ඒක දැකලා නැහැ කියලා ඒක බොරුවක්. හරි. එහෙම දැකලා ඔන්න ඒක ගැන විස්තර කරනවා. ඔය දැකපු දෙයක් නැත්තම් දැකීම කියන එකව මඤ්ඤණා. දැක්කා දැක්කබ්බන් දැකීම දැකීම විදිහටම කිය දැකලා දැන් දැකීම ගැන ඔන්න ලෝකයාට කියා දෙනවා. කියන්න තියෙන්නේ මොකද්ද? දුටුවා කියන එක මඤ්ඤණාව. දැන් තථාගතයන්ට මේ මඤ්ඤණාව
එහෙමයි.
දික්කන් නමඤ්ඤ. එතනම තේරෙනවා නේද? අදික්කං කියන කතාවක් එන්න විදිහ නෑ කියලා. දික්කං කියන එක මඤ්ඤණාවක් නෑ අදික්කං කියන. අදික්කං න මඤ්ඤ. දැන් දුටුව කියන එක දෙයක් වුණොත් නේද නුදුටුව ගැන කතාවක්.
එහෙමයි එහෙමයි.
නුදුටුව කියන එක දෙයක් වුණොත් නේද දුටුව ගැන කතාව වෙන. ඉතින් ඒ දෙකම නාන. අර මිරිඟුවේ වතුර වගේ නේද?
එහෙනම් අර මේ කච්චානගුප්ත සූත්‍රය කියන්නේ අර යාලෝකේ මොකක්ද අර නත්තිතා පාසානහෝති කියලා.
දැන් අන්න තේරෙනවා නේද? අත්ති කියන කතාවවත් නත්ති කියන කතාවවත් දැන් එන්නේ නොදන්න කමත් එක්කනේ.
ඔව් සමුදේ නොදන්න කමට තමයි අරක එන්නේ.
ඔව් දැන් වතුර ඇත හෝ වතුර නැත කතාව එන්නේ
එහෙමයි.
වතුර කියන ඒ සකස් වීම නොදන්න කම හින්දානේ.
නොදන්න කම.
චේතනාව සකස් කර ගැනීම නේද? අභිසංකතයි අභිසංකේතයි කියලා නොදන්න කමට නේද වතුර තියනවද වතුර නැද්ද ඔය ප්‍රශ්නේ.
එහෙමයි එහෙමයි පැහැදිලි.
අපට ඕක අපිට එන්න පුළුවන් ක්‍රම තමයි ස්වરૂපය රූපයක් හැටියට එන්න පුළුවන් වේදනාවක් විදිහට එන්න පුළුවන් සංඥාවක් විදිහට සංකාරයක් විදිහට විඥානයක් විදිහට ඔය පස් ආකාරයෙන් මොකක් ආවත් ඔය කතාව එහෙම ඕකත් අභිසංකෝ අභිසංකේ. ඒ කියන්නේ ඔය ಜಾති පහම සංකාර ටික. සංකතා අභිසංකෝ තේපි සංකාරෝ. කියන එකට යටත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම.
එහෙමයි.
නේද? කඥණීය සූත්‍රය එහෙමයි.
එහෙමයි.
සංස්කරණයක්මයි ඔය ಜಾති පහකට බෙදාගෙන ඉන්නේ.
මම පැහැදිලි ડોક્ટર රවි අපි ගොඩක් පින් ඔබතුමාට පැහැදිලි කරලා දුන්නාට මට මර අර බලපු කෝණය සෑහෙන්න වෙනස් වුණා. ඉතින් අප්‍රමාණ පින් දරුවන් සරණයි.
අන්න ඒක කරගන්න පුළුවන් නම් අන්න දහම ඇහෙනවා කියලා කියන්න පුළුවන්. ඔය දහම අහපු ප්‍රඥාවෙන් දැකපු හැමෝම කිව්වේ මොකද්ද? උඩු යටිකුරු වුණා නේද? තමන්ගේ දැක්ම එහෙමම අනිත්‍යත් පැහැරෙන. නෝක තමයි දහම ඇහෙනවා නම් එන්න.
අවසරයි ඩොක්ටර් රවි. ඉතින් අස්සන පැහැදිලි කිරීමක් අද මට අදහසක් ආවා. ඒ කියන්නේ අපි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා යම් කිසි දෙයක් කියලා ඒක විග්‍රහ කරගත්තට එතනක් තියෙන මේ ධර්මතාවයමයි ඒ හැමම ඔය සංකතං අபிසංකරං සංකතං අபிසංකතං අபிසංචේත इति කියන න්‍යායයට අයත් වෙනවා. එතකොට අපිට තවත් මට අලුත් අවුණු එකක් හම්බ වුණා. ඒවත් මේ විදිහට විමසන්න පුළුවන් නේද කියලා. ලස්සන පැහැදිලි කිරීමක් තරවන් සරණ.
ඔව් තරවන් සරණ.